ඉරිත් දේශනා කිරීමේදී මණ්ඩපය තුලින් දෙන විදිහට දෙන තුන්පට නූලක් ඇදලා හිටන් ඒක අල්ලාගෙන ඒක ස්පර්ශ කරමින් ඉඳ කියලා නම් පසු ඒක නූල් කෑලි කරලා හිටන් මේ අතේ ස්පර්ශ වෙන බදිනවා. ඉතින් ඒ තුලින් යම්කිසි බලයක් ඇති වෙනවාද කියලා නම් ඒක මේ විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒකේ යථාර්ථය මොකද්ද කියලා මේ අහන්නේ. දැන් මේ ලෝකයේ තුල අපි විසින් කරන හොඳ හෝ නරකත් එක්කලා මේ ලෝකයේ විහිදෙන එකතරා කිරණ කොටසක් තියෙනවා. අපි කියේ චිත්තජ රූප කියලා කිව්වේ ඒකයි. පිරිසිදු චිත්තයකින් නැහැ පිරිසිදු හිතකින්. හිතන කියන කරන අවස්ථාවේදී නැගෙන චිත්තජ රූප තියෙනවා. ඒවා පිරිසිදු බවක් තියෙනවා. පිරිසිදු කියන්නේ ලෝකයේ සියල්ල අනිත්‍ය දුක නැත්ත වුණාට පැවැත්ම තුල තිබෙන්නා වූ දුක සැපගෙන දෙන නැ සහානේ අසහනේ පැවැත්ම තුල සිද්ධ කරන එකතරා කොටසක් තියෙනවා. පැවැත්ම යනතාකල් පුද්ගලයාට ඔය කියන දෙක ඒ ගෝචර වෙන්න සිද්ධ වෙනවා. ඉෂ්ඨ ප්‍රිය ආරමුණු අනිෂ්ඨ අප්‍රිය ආරමුණු. ඉෂ්ඨ ප්‍රිය ආරමුණක් අපි කරා එනවනම්. ඒ එතකොට අපිට ඉෂ්ඨතාවයක්, ප්‍රියතාවයක්, සුවතාවයක් දැනෙනවා. අනිෂ්ඨ අප්‍රිය දෙයක් එනවනම්. ඒකෙන් දුක්ඛතාවයක්, අසහනකාරී සත්‍යයක් දැනෙනවා. මෙන්න මේකෙන් අපි කියන දුක සැප දෙකක් ලෝක සත්‍යය විඳිනවා කිය. දැන් මේ ලෝක සත්‍යයට දුක විඳින්න හේතු වෙන්නේ ඒක තමා මානසින් ගොඩනගාගත් අසහනකාරී මුලා මානසිකත්වය නිසා දුක් විඳිනවා. එහෙම නැත්නම් බාහිරින් එනා වූ එබඳු ගොඩනගාගත් විපාක දුක්ඛයකට වාදින වෙන්න සිද්ධ වෙනවා. නැ ගොඩනගා ගන්න සංඛාර දුක්ඛ එක පැත්තකින් එනවා. අනිත් පැත්තකින් එන විපාකේ නිසා එන දුක්ඛය. දැන් සංඛාර දුක්ඛය අයින් කරගත්තා. විපාක දුක්ඛය ඒ ක්‍රමෙන් අයින් කරන්න බැහැ. ඒකේ විපාක ක්‍රමයක්ම ඕනේ. විපාක වශයෙන් මොකද්ද ගොඩනැගින්නේ? ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන කියන ධාතු හයක් ගොඩනැගෙනවා. විපාක වශයෙන් මේ සංඛාර නිසා හටගන්නා වූ විපාකය තමයි මේ ගොඩනැගෙන ඔය ක්‍රමයේ. ක්‍රම ක්‍රමෙන් ඇවිදලා ජාතිය බිවිලා ජාතියක් වශයෙන් ගොඩනැගෙනට ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන කියන ධාතු හයක් ගොඩනැගිලා ඒ තුල ප්‍රයත්න ගොඩනැගෙනවා. දැන් අපි ඉන්නේ පෙර භවයේදී අවිද්‍යාව දුරු කරගෙන හිටපො නැති නිසා. ඒකෙන් හටගත්ත කර්මයේ විපාක ඵලයක් වන් ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඥාන කියන මේ ලෝක පරිසරයත් තුල. මේ ලෝකයේ කිව්ව තව ක්‍රමයකින් ওই ධාතු හය. ওই ධාතු හයෙන් තමයි ලෝකේ වනවලා තියෙන්නේ. තව ධාතු වශයෙන් පැනෙවුවා. මෙන්න මේ සය ධාතුවකින් සකස් වෙන මේ ලෝකයේ තුල ඉන්න අපිට අර ඒ ලෝකයේ පිහිටීමේදී හටගත්තා වූ සැප විපාක දෙන්න දුක් විපාක දෙන්න නැහැ. ඉෂ්ඨප්‍රිය අරමුණු හෝ අනිෂ්ඨප්‍රිය අරමුණු සැප දුක් වශයෙන් ගෙන දෙන්න අවශ්‍ය කරන පරිසරයේ ගොඩනගෙන ඔය තුල. දැන් මේ ගොඩනගෙන පරිසරයේ විපාකස්කන්ධයේට අපිට මූල දෙන්න සිද්ධ වෙනකොට මේකෙදි උපක්‍රමශීලී ක්‍රම තියෙනවා. සම්‍යක් ප්‍රයෝග දැන් මෙතෙන්දී අපි දැනගන්නා මෙන්න මේ සම්‍යක් ප්‍රයෝගයක් ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් හැමදේම කර්මයක් සිද්ධ කරපුවාම ඒකේ විපාකය අපිට ක්‍රියාත්මක කරවන්නේ ඔන්නේ ධාතු 6 තුලින්. ওই ධාතු 6 නැත්නම් දුකක් හෝ දුක් වේදනාවක් හෝ සැප වේදනාවක් ඇතිකරනද හේතුකාරකයන් ලෝකෙ විහි වෙන්නේ. සැප වේදනාවක් දුක් වේදනාවක් ඇති වෙන්නේ පස්සපච්චය වේදනා ස්පර්ශ ප්‍රත්‍ය ස්පර්ශ වෙන්නේ මොනවද? සලආයතන පත්‍යහ පස්ස. සලආයතන හේතු කරගෙන ස්පර්ශ වෙන්නේ. දැන් සලආයතන ගොඩනැගිලා තියෙන්නේ මොනවෙන්ද? ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඤ්ඤාණ ධාතු කියන මෙන්න මේ ධාතු හයෙන් තමයි සලආයතනයට අවශ්‍ය කරන ඉන්ද්‍රිය ගොඩනැගිලා තියෙන්නේ. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. ඔන්න ඉන්ද්‍රිය ටික ගොඩනැගෙන විපාක වශයෙන්. දැන් මේ ගොඩනැගිච්ච ඉන්ද්‍රියන්ට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියලා බාහිරින් එතුළට හිටන් එනවා. තව කොටන් හයක් ඒවට ගෝචර වෙන්නේ ස්පර්ශ වෙන ආයතේ දෙවෙනි පැත්ත. ඔන්නේ දෙපැත්තේ ස්පර්ශ වීම නිසා අපිට විපාක වේදනාවක් හට ගන්නවා. විපාක ස්පර්ශය නිසා විපාක ස්පර්ශය අරිහත්ත්වයටපත් වුණා තයින් කරන්න බෑ. ඒකේ උපක්‍රමයක් තියෙනවා. දැන් බුදුරන් වහන්සේට කිසියක් කුමක් ඇති වුණ වෙලාවේ බොජ්ජංග පිටිසා දේශනා කළා ඒක ඇරුණා. ලෞතර බුදුනත් ඒ ටික විපාක ස්පර්ශය තිබුණා. මහා චුන්දත් තේර බොජ්ජංගේ, මහා මොග්ගල්ලාන තේර බොජ්ජංගේ ආදිවාසීන් බොජ්ජංගේ පිළිත් වෙනලා තින්නේ ඕකට. මෙන්න මේ වෙලාවේදී ඇති වෙනවා එක දෙයක්. මේ බොජ්ජංග පිළිත් බොජ්ජංග සූත්‍ර දේශනා කරනකොට ඒකෙදි ඇති වෙන ධර්ම ප්‍රසාදය. නිවන මුල් කරගෙන නිවන කරා හේතු වෙන ක්‍රම සතාවක් තියෙනවා. ක්‍රම වේදී මෙන්න මේකයි. මෙහෙම සැනසුම් මගක් තියෙනවා. මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන සැනසුම් මග මෙන්න මේකයි කියලා න්‍යායානුකූලව දැක්කහම ඒක සිහි වෙනකොට ඇති වෙන ධම්ම ප්‍රසාදය. මෙන්න මේ ධර්ම ප්‍රසාදයේදී ඇතිවෙනා වූ චිත්ත ප්‍රසාදයෙන් නැගෙනවා. ඒ සංඛාරයෙන් විඥානයක් නැගෙනවා. හැබැයි ඒක නැගෙන්නේ කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන මේ ක්‍රමයටයි. අනේ කුසල මූල ප්‍රත්‍යයෙන් නැගින්නාව සංඛාරය තමයි පිරිත් කියනකොට නැගින්නේ. අන්නේ එකේ නැගින විඥානයක් තියෙනවා සංඛාරපත්‍ය විඥානය කියලා. ඒක කුසල විඥානය. අන්නේ විඥානපත්‍ය නාම රූපං ආව රූපපත්‍ය සලආයතන ආදී වශයෙන් මේක ක්‍රියාත්මක කරන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ නාම රූප එකේ නැගිනකොට නාම රූපය නාම රූප යන සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ බාහිර ලෝකේ තිබෙන්නා වූ සුද්ධතාවයේ ගුණ වෙලා නිදහස් වෙලා තියෙන උතුජ රූප කලාප තියෙනවා නම් යහපත් ඒවා. අර යහපත් උතුජ රූප යහපත් චිත්තජ රූප නිස්පාදනය කර කර නිදහස් කරනකොට අනුකූලත්වයට අනුකූලත්වයේ සතර මහා භූතිය සතර මහා භූතිය යන සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන සිද්ධාන්තිය මත අර සුද්ධ දේට සුද්ධ දේ ඇදිලා ඉනවා. බාහිර ලෝකේ යම් කිසි මෙච්චර කල් මිත්වලපු බුදු පියාණන් වහන්සේලා මහරහතන් වහන්සේලාගේ පතන්ගෙන උත්තමයන් ගිහින් පතුරුක සාන්ති තියෙනවනම් ඒවා ඔක්කොම අර කියන සුද්ධ කොරසේ තියෙනවා මේ ලෝකෙම. ඒව ඇදලා ඉඳ අවශ්‍ය කරන්න අවශ්‍යතාවය යම් තැනක නගනකොට සහජාත වශයෙන් ඇදිලා ඇවිදිලා මහා සතර මහා භූතිය සතර මහා භූතියන් සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන සිද්ධාන්තේ මත සුද්ධ දේ ඇදිලා ඇවිදලා සුද්ධ දේ ගොඩක් කරනවා. මෙන්න මේවා හැටින්නේ මොනවද? ආපෝ ධාතුවෙන් තේජෝ ධාතුවෙන් වායෝ ධාතුවෙන් පඨවි ධාතුවෙන් ආකාශ ධාතුවෙන් යමක් පහළ වෙලා තිබුණා නම් මෙන්න මේ පහළ වෙච්ච අතුල තමයි ගැබ් වෙන්නේ. දැන් නූල්පට කියලා තුන් නූල කියලා දෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ධාතු හතරෙන් ආකාශ ධාතුවෙන් මේවෙන් සකස් වෙච්ච දෙකකින් ගොඩනගපු දෙයක් තමයි තුන් නූල. එහෙනම් මේ ධාතු මේ පංච මහා භූතයන්ට විපාක වශයෙන් පංච මහා භූත ශක්තියක් අනුකූලව ඉකුත් කළා නම් මේ සුදු නූලට මේක සම්බන්ධ වෙනවා. ඒකට ගැළපෙන දෙක එක සම්බන්ධ වෙන්නේ. මිනි යළු වලට විස සම්බන්ධ වෙනවා. අඟුරු වලට නැහැ යම් කිසි ආකාරයෙන් එබඳු වන්නා වූ හරවිච්ච දේවල් වලට කුණු ගොඩවල් වලට පුච්චපු පුලුටු වලට ඒකට අනුකූල දෙය සම්බන්ධ වෙනවා වාගේ. අර සුදු නූලට සම්බන්ධ වෙනවා අතුන් නූලට අර කියන සුද්ධ දේ. ඒකින් එකට ආකර්ෂණ නිසා මෙන්න මේ සිත් කිරණ ආකර්ෂණය වෙලා අර නූලට පිහිටනවා සමානත්වයට සමානත්වයේ ආකර්ෂණය වෙලා අර පිරිත කියනකොට ලැබෙන ශක්ති විශේෂය. ඊට පස්සේ මේ නූල අපි යම් කිසි කෙනෙකුට අතින් අතට දුන්නා. අනුකූල දෙයට අනුකූල දෙය සම්බන්ධ වෙන මාධ්‍යයත් වලින් තමයි ඒ සෙත් කිරණ ගමන් කරන්නේ. ඒ නිසා තමයි නූල දුන්නාට පස්සේ නූලත් එක්කලා සෙත් කිරණ ගමන් කිරීමේ ක්‍රමයක් හැදෙන්නේ. දැන් විදුලිය දෙආකාරයේ කියනවා. එකක් තමයි කම්බි දිග කියන්නේ. අකුණක් ගහපුවාම කම්බි එකක්වත් නැහැ නිකුණුත් වදිනවා. ඒ කරන්ට් එකම විදුලිය කම්බි අද්දි කියනකොට විශාල වශයෙන් යනවා. ක්‍රම දෙකක්. මෙන්න මේ වගේ. සෙත් කිරණ නිකන් මෙත් වැඩමින් පතුලනකොට අර අකුරු සැරයි මේ මාධ්‍යයක් නැතුව විශ්ව මාධ්‍ය යනවා වගේ. එහෙම විශ්ව මාධ්‍ය ගමන් කරනවා. විශේෂ දෙයක් තිබහ කම්බියත් වලින් ඇදලා අපුවා විශේෂයෙන් එනවා වගේ මාධ්‍යයක් එකට දුන්නොත් ඒක ඇදලා ගන්න. විශේෂයෙන් ඇදිලා එනවා. අන්න ඒ නිසා අපි මේ උපක්‍රමශීලී ක්‍රමයක් තියෙනවා. ස්වභාවයෙන් විශ්ව මාධ්‍යයේ විහිදිරගේ ශක්තිය අරගන්න අපි තුල ඒ ශක්තිය අනුකූලව ගොඩනැගුණොත් අර විශ්ව ශක්තිය අපිට ඇදලා එනවා. ඒ තරම් ශක්තියක් නැති සාමාන්‍යයෙන් මොකද කරන්නේ? යම් කිසි දෙයකට ආරෝපණය කළ අනුකූල දෙයකට ආරෝපණය කළා ඒක ලං කරලා දෙනවා. ඒක තමයි පිරිත් නූල අතේ වදින්නේ. වැන්දර වශයෙන් මොකද කරන්නේ? නූලට මාධ්‍ය වෙච්ච එක හිතර මාධ්‍ය කරන්න බැරි එක නූලට මාධ්‍ය වෙලා අපි ස්පර්ශ වෙවි තියෙනකොට ශරීරයේ ඒකේ ශක්තිය ඇදලා තැන් ඇදලා ගත්තාම ශරීරය තුළ දින විසගින පුච්චා ගමන අර දින සුද්ධ කිරණ. මේක තමයි පිරිත් නූලේ ශක්තිය අපිට අදගන්න හේතුව. ඔක විද්‍යාව. ඔක බොරුවක්වත් මුලාවක්වත් නෙමෙයි නූල අදිනවා කියන එක. ඉතින් අහන්න බලන්න දැන් මේක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ කළාද කියන එක. බුදු පියාණන් වහන්සේ අනුමත කළාද මෙහෙම දෙයක් අහන්නත් පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දේශනා කරේ එක තමයි අර මේ හත් දවසින් යක්ෂයෙකුට ගොදුරු වෙන්න තිබිට දරුවෙක් මුල් කරගෙන ওই මුල් කරේ තමයි පිරිත් හොය ඇදලා මෙඩිය කරන්න ගියා නම් ඒ විග්‍රහ කරලා දුන්නේ. ඒ තුලින් තමයි ඒ දරුවාගේ ජීවිතය ආරක්ෂා කළේ. ඒ මුල් කරේ තමයි පිරිත් නූලක් අදින ක්‍රමයේ පිරිත් පැන් දෙන ක්‍රමයක් ලෝකේ මතු වුණේ. මේ පැන් වලට ගැප් වෙන්නේ ඒ ක්‍රමී නූලට ගැප් වෙන්නේ ඒ ක්‍රමී. ඔහොම ක්‍රමයක් ලෝකේ තියෙනවා. හොඳ නරක දෙකම ගැප් වෙලා හැකි අනුකූල දේ. නරක දෙයක් නරක දෙයක් ගන්න මිනි යලුව අරන් කෝලියම ජීවම් කරනවා නම් මිනි යලුව අරන් සෙසාන්ති ජීවම් කරන්නේ නැහැ. ඒක ගැලපෙන්නේ නැති එක. ඒකට කිරිවනාගල් ගන්නවා නුපෑගුණු වැලි ගන්නවා ඔය ආදි වශයෙන් කියන ක්‍රමයක් තියෙනවා. ඒකට සුද්ධ දෙයට සුද්ධ දෙයක් ගන්නවා. ඒක හේතුවි ගන්නවා. මේ සංපත්තිරි වලින් ලියලා සුද්ධ දෙය ගන්නවා. සංපත්තිරි හූනියල් ලියන්නේ නැහැ. ඒකට ගන්නවා මොනවාද මේ ඊයම් පත්‍රය. ඒකට ගැලපෙන්නේ. ඊයම යම් තැනකද ඊ යන තැන තමයි ඊයා. ඊ කියන්නේ මොනවද? එපා වෙච්චා. ඊයා. අනේ එපා වෙච්චා. ඒවා යම් තැනක තියනවා නම් ඒවා තමයි ඊයම් වල තියෙන්නේ. මේ එපා වෙච්චා ගොඩ කරන්නේ මොකෙන්ද? අනුර කරදර වෙන ඒවා ඊයම් වල. ඉතින් ඊයම් පත්‍රය අරගෙන ඉන්නේ හුණියම ලියනවා. ඒකට ඒක ගන්න. ඉතින් ඒ ක්‍රමයක් තියෙනවා ඒවා. ඉතින් ඒ වගේ දෙයක ගන්නදී අනුකූල දෙයක් වෙනවා. ක අර්ණ කියන්නේ හරණක් සමාතුල නැහැ කියන එක. ඒ ගුණේ යම් තැනකද ඒක ස්වර්ණ වල. ඉතින් ස්වර්ණ පත්‍රය අරගෙන සෙත් සාන්තියට ගන්නවා. හත්තල මිශ්‍ර කරලා. ඉතින් ඒ වගේ තියෙනවා මේ ද්‍රව්‍ය වස්තු අනුකූල දේ. අනුකූල දේ ද්‍රව්‍ය පදාර්ථ ඥානෙන් තේරුම් ගත්තහම ඕක බුදුරන් වහන්සේ ලෝකෙට දෙන්න ඕනේ නෑ. සාමාන්‍ය ශ්‍රාවක ගෝචර දෙයක්, සාමාන්‍ය මිනිසෙක ගෝචර දෙයක්. ඉරිසවරුන්ට ගෝචරයි. ඉතින් ඉරිසවරුන්ට ගෝචර වෙන දේ පෙන්වන්න මේ බුදුරන් වහන්සේ ලෝකෙ පහළන්නේ ඉරිසවරුන්ට ගෝචර කරන්න බැරි දේක් පෙන්වන්න. පුළුවන් දේ පෙන්වන්න ඕනේ නෑ. අනික අය දන්නවා. ශ්‍රාවක ගෝචර දේ ශ්‍රාවකයෝ දන්නවා. ඒක බුදුරන් වහන්සේ මෙහෙම කරවන් කියන්න ඕනේ නෑ. ශ්‍රාවකින්ට තනිකර ගෝචර කරගන්න බැරි දෙයක් තියෙනවා. බුදුරන් වහන්සේ විසින් දේශනා කළා පස්සේ ගෝචර කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක බුදුරන් වහන්සේ දේශනා කළා. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තුලින් ලැබුණු ඥානයේ ශ්‍රාවකයෝ ගෝචර වෙන දෙයක් තියෙනවා. ඒක බුදුරන් වහන්සේ දේශනා කරන්න ඕනේ නෑ. ශ්‍රාවකයා දැනගන්නවා. දැනගන්න දෙයට මහන්සියෙන් බුදුරන් වහන්සේ හරියට කරන්නේ නෑ. බුදුරන් වහන්සේ ලෝකේ පහළන්නේ නොදත් දේ දැනගැනීමට මඟ පෙන්වන්න විසා. දන්න දේ රූපන්න නෙමෙයි. දන්න දේ දන්න අයට කරගත්ත හැකි. ඉතින් නොදත් දේ බුදුරන් වහන්සේ කියලා දුන්නා සාමාන්‍ය ශ්‍රාවකයෙකුට හෝ සාමාන්‍ය කෙනෙකුට දැනගන්න බැරි. නමුත් කිව්වට පස්සේ දැනගන්න පුළුවන්. එබඳු දහම් මැද්ද ඒ ටික පෙන්වන්නයි ලෝතර බුදුරු ලෝකේ පහළ වුණේ. දැනගත දේවල් කියා දෙන උන්වහන්සේ අවසේ නෑ. ශ්‍රාවකයෙකුට යමක් වැටහෙනවා නම් ඒක කියා දෙන්න ඕනේ නෑ. දැන් අපේ ගෙදරට එක්කෙනා කියමුක අපි උයන්ද පිහන්ද කෙනෙක්. එයා හොඳ කෝකියෙක් නා. දුනු දාන හැටි කියා දෙන්න යන්න බෑ. අර ගෙදර ඉන්න එකනේ. දැන් එහෙම එකක් අවසේ නෑ. එයා දන්නවා නම් මේ දක්ෂ කෝකිය කියලා. එයා දන්න දේ කියා දෙන්න බෑ එයාට. නොදන්න යමක් ඇත්නම් එයත් නොදන්න යමක් ඇත්නම් ඒක කියා දෙන්න වටිනවා. එයාට තේරුම් ගන්න බැරි යමක් තියුණා. ඒක කියා දෙන්න පුළුවන්. තේරුම් ගත දේලු තා කියා දෙන්න බෑ. අන්න ඒ වගේ ශ්‍රාවකයෙකුට යමක් ගෝචර වෙනවා බුදුරන් වහන්සේ ඒවා කියා දෙන්නේ. ඒ සඳහා කටයුතු කළේ නෑ. එහෙම ගෝචර කරගන්න බැරි මුලින් ගෝචර කරගන්න බැරි ඒවා තියෙනවා. මුල දේශනා කළාට පස්සේ ගෝචර වෙන ඒවා තියෙනවා. එහෙනම් හැරියුත් හාමුදුරන්ට මාතෘකා දේශනා කළා. හැරියුත් හාමුදුරුවෝ විග්‍රහ කළා දුන්නා. දැන් මාතෘකාව ගන්න බෑ හැරියුත් හාමුදුරන්ට ඉස්සෙල්ලා. ඒක ලොතර බුදුරන් වහන්සේ කරලා දෙන්න ඕනේ. දැන් බුදුරන් වහන්සේ මාතෘකාව දෙනවා. පොඩ්ඩක් විස්තර කළා දෙනවා කෙටි. විග්‍රහ කරන්න පුළුවන් ඥානි ශ්‍රාවකයන් වහන්සේලා තියෙනවා. ඉතින් කෙටි විග්‍රහ කළා උන්වහන්සේ වටිනවා. ඊට පස්සේ ශ්‍රාවකයන් වහන්සේලා ඒක විග්‍රහ කරනවා. මේ විග්‍රහ කරන්න පුළුවන් එක බුදුරන් වහන්සේ විග්‍රහ කරන්න ගියේ නෑ. තේරුම් ගන්න බැරි එක කොහොමද තේරුම් කරන්න ගියේ නෑ. තේරුම් ගන්න පුළුවන් එක දේශනා කරන්න ගියේ නෑ. තේරුම් ගන්න පුළුවන් එක ශ්‍රාවකයේ ගෝචර. තේරුම් ගන්න බැරි එක කාටවත් බැරි නිසා ඒක කිව්වෙත් නෑ. තේරුම් ගන්න බැරි කිව්වහම තේරුම් ගන්න පුළුවන් යමක් ඇත්නම් ඒ ටික බුදුරන් වහන්සේ දේශනා කළා බුද්ධ වාචිත වශයෙන්. මේ සියල්ලම බුදුරන් වහන්සේ දේශනා කළාද කියලා හොයලා හරියන්නේ නෑ. බුදුරන් වහන්සේ දේශනා කරන්නේ ශ්‍රාවකයෙකුට තනියෙන් මූලිකව ගෝචර කරගන්න බැරිදී. කිව්වට පස්සේ ගෝචර වෙනදී. ඉතින් ඒ ටික තමයි චතුරාර්ය සත්‍යයේ එවන්දු දෙයක්. ත්‍රිලක්ෂණයේ බඳු දෙයක්. ඒ වගේම මේ සප්තබොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ග මුලින් කියා දුන්නාට පස්සේ ශ්‍රාවක ගෝචරයි. ඉතින් ඒ නිසා එවන්දු දෙය මුලින් කියා දෙන එක ගෝචර නැති නිසා තථාගතයන් වහන්සේගෙන් ඒකේ මුල ආරම්භ දෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ශ්‍රාවක ගෝචර නිසා උන්වහන්සේලා ඒක දිගටම පවත්වාගෙන යනවා, විග්‍රහ කරලා විස්තර කරලා දෙනවා. උන්වහන්සේලා නැති වුණ දවසේ රාජසේරිය ශ්‍රාවක ගෝචර නැහැ. බුද්ධ වාසිතින් ආයේ එන්න ඕන නිසා ශාසනය අතුරු දහන් ඉතින් පටන්. ආයි බුදුරේ පහළ දින්න ඕන. හැබැයි ශ්‍රාවක ගෝචරේ යමක් ඇතනම් බුද්ධ වාසිත නොවන ලෞකික දෙයක්. ඒක බුදුරන් ආදරේ ඉසිරි තෝක ලබා දෙනවා. ගස් කොළන් වල හැටි, රසයේ, බේත් ඖෂධ වල හැටි, ද්‍රව්‍ය පදාර්ථ ඥාන, ඒවා සාමාන්‍යයට ගෝචරයි. ඉරිදි ගෝචර ඒවා. ඒවා බුදුරන් ආදරේ බේත් දුන්නේ නැත්තේ ඒකයි. අනිකා ලෙඩ වල බේත් බවලෙඩේ බේත් කිව්වා මිසක් කායික ලෙඩේ බේත් කරන්න ගියේ නැහැ. ඒකට ජීව වේද මහත්තයා ඉන්නේ යන්න. එයාගෙන් අහගන්න. ඉතින් ජීව වේද මහත්තයා බුදුරන් ආදරේ බේත් කරලා ගියා. බුදුරන් ආදරේ දන්නේ නැතුව නේද? බුදුරන් ආදරේ තේ වේදකම දන්නවා. බුදුරන් හතේ නොදන්න දෙයක් නෙවෙයි. ජීවක වේද මහත්තයා උන්වහන්සේගේ ශ්‍රීපතුලේ මේ පිච්චිල යන බේතක් බැඳලා ඒකට බඳින්න තිබෙන වෙලාවක් තිබෙන පෑය ගන්න. ඒ පෑය ගන්න ඇතුළත ඒක පිච්චිල ඉවරයි ඊට වඩා තිබ්බොත් එහෙම විශාල 1000ක් එනවා. අමතර පිච්චීමක් එනවා. හැ මේක කියන්නේ නැතුව මොකද කරන්නේ? හදිසි යෝමනාවකද බුදුරන් හතේ බේත බැඳලා ඉතින් ජීවක වේද මහත්තයා යන්න ගියා. යන්න ගියාට පස්සේ එනකොට නුවර දොර වහලා. හය වෙනකොට මේක ලිහන්න ඕනේ. හැබැයි කාටවත් ඔය කිව්වෙත් නෑ මොකුත් නෑ. යන්න ගියා ගියාට පස්සේ දොරවල් දැන් ඉලියේ උදේ වෙනකන් ඉන්න විදියක් නෑ. දැන් ජීවකේ මහත්තය විශ්වෝපේතපත් වෙනවා. හරි වැඩේ වුණේ. හරියට බේත හයට ලිහුවේ නැන්නා. අමතර ආබාධයක් ඉන්නේ. දැන් මොකද කරන්නේ? යන්න විදියකුත් නෑ. හරි බුදුහාමුදුරන්ට ආයෙ විදකම කරන්නද? මම මොකක් කරන්නද කියලා හිතියේ. හැබැයි ඇයි මම බුදුරන් ආහසේ හරියට හයට මේ බේත ලිහන්න කිව්වේ. බේත ලිහා දීලා. අනේ ස්වාමීනි විශාල 1000ක් එන්න ඇති නේද? නෑ එහෙම දෙයක් නෑ. මේක හයතු එහෙම මම ඒ ලේහ දිත්තා. දැන් බුදුරන් හරි දන්නේ නැතුව හිටියා. නෑ බුදුරන් ආශිර්වාද දන්නවා. ඒ බේත හැදිච්ච හැටි දන්නවා, ඒ බේත ප්‍රත්‍යවේච්ච හැටි දන්නවා, ජීවක වේද මහත්තයා වැඩි විශාල වශයෙන් දන්නවා. හැබැයි බුදුරන් ආශිර්වාද සාමාන්‍යයට ගෝචර වෙන දේ සාමාන්‍යයට කරන්න ඉඩ ඇරියා මිස. ඔකට අර බේත හදපන් මේ බේත හදපන් මේක මෙහෙම කරවන් කියලා ඔවා කියන්න ගියේ නෑ. එයා බුදුරණන් වහන්සේ බේත ඖෂධ දේශනා කරන්න ගියේ නෑ. බව දුකට බව රෝගීට ඖෂධ දේශනා කළේ අනික කරගන්න පුළුවන් නිසා. ඉතින් අහන්න පුළුවන් බුදුරණන් වහන්සේද කිව්වේ ජීවක වේද මහත්තයා විදිහට කරන්න හැටි. බුදුරණන් වහන්සේගෙන් අහගින්ද සෝවාන් ඵලයට පත් වෙලා හිටෝ ජීවක වේද මහත්තයා ඊට පස්සේ වේදකම් කළා. නෑ එහෙම එකක් නෙමෙයි. ඒක ලෞකික දෙයක්. මේ මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය මිනිස් මනසට ගෝචර වෙනවා නම් යමක්. ඒක කරගන්න ඉඩ ඇරිය. නුවරින් හිතලා බලලා ඒවා කරගන්න. ඒකයි කාරණේ. ඉතින් ඒ නිසා මේක කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අධ්‍යයන දෙයක් නැහැ. ඊ යථාර්ථය හොයාගන්න